කතානායකතුමනි, න්‍යායපත්‍රයේ ඊළඟ අංකයේ ගරු දීවරා මහත්තයා.
ගරු සභානායකර් අවர்களே, கடத்தொழில் நீர்வாழ் உயிரின வளங்கள் திருத்தம் 1996 இரண்டாம் இலக்க கடத்தொழில் நீர்வாழ் உயிரின வளங்கள் சட்டத்தை திருத்துவதற்கென நான் முன்னகர்த்துகின்றேன்.
தீவர சக ஜலஜ சம்பத் சங்சோதன 1996 அங்க தேக்கதரண தீவர சக ஜலஜ சம்பத் பணத்த சங்சோதனை கிரீம சதா வூ பணத் கெட்டும் பத்துக்கு
කතානායකතුමනි, අද න්‍යායපත්‍ර ප්‍රධාන වැඩකතු ආරම්භයේදී න්‍යායපත්‍රයේ අංක 2 ඉදිරිපත් කරනවා. ආයුර්වේද සංශෝධන 1961 අංක 31 දරන ආයුර්වේද පන සංශෝධන කරන 50 කෙටුම්පත්.
ආයුර්වේද සංශෝධන 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා වූ 50 කෙටුම්පත්කි.
දෙවෙනි වර කියෙම කවදාද?
හෙට දින.
සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වීම, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විද්‍යානවල සහ 2023 පෙබරවාරි 21 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 5:30 දක්වා විය යුතුය. පූර්ව භාග 10:30ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30ට කතානායකතුමා ප්‍රශ්නය නොවීම සහ පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාවකගේද?
හායි. නෑ.
ජයන්ත කටගොඩ මහතා.
ගරු කතානායකතුමනි, රාජ්‍ය සභා සංශෝධන 50 කෙටුම් පත මම ඉදිරිපත් කරමි. 2.
යෝජනාව
නගර සභා
යෝජනාව, ඒ යෝජනාවම ස්ථිර කරනවා කතානායකතුම.
නගර සභා සංශෝධන කෙටුම් පත මම ඉදිරිපත් කරමි.
ඒක යෝජනා ස්ථිර කරන්න.
ගරු කතානායකතුමනි,
ස්ථිර කරනවා.
ගරු කතානායකතුමනි, මොකද්ද තුමා? ගරු කතානායකතුමනි, මහා නගර සභා සංශෝධන 50 කෙටුම් පත ඉදිරිපත් කරමි.
යෝජනා ස්ථිර කරනවා ගරු කතානායකතුමනි.
ඒක ඉතින්
ටේබල් එකේ තියලා බලා ගන්න.
ඔව්.
තුමනි, ජාන්ත කැටකොට කරු මන්ත්‍රීතුමා දැන් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරනවා.
මන්ත්‍රීතුමා විවාදයට ලක් වෙනව නේද?
නෑ නෑ, ඒක ඇත්ත, මම දන්නවා.
ලකුණම ඔය කරුණු කියන්නේ.
නෑ නෑ, පොඩ්ඩක් ඉන්න ගරු කතානායකතුමා, තප්පර 30ක් දෙන්න, වැදගත් ප්‍රශ්නයක් අහන්න හදන්න. එතකොට දැන් මේ ඡන්දේ කල් දාලානේ. දැන් මන්ත්‍රීවරු නෑ. ඡන්ද තියන්න ඕන. ඡන්ද තියන දිනක් නියම කරා. දැන් මේ ගරු මන්ත්‍රීතුමා පුද්ගලික යෝජනාවක් ගේන්න හදනවා. මේ ඉවත් කරපු මන්ත්‍රීවරු නැවත ගේන්න කියලා. එහෙම කරන්න ව්‍යවස්ථාවක කොහොමත් ඉඩක් නැහැ. ඇයි මේ වගේ දෙයක් කරන්න ඔබතුමා? මේ වගේ එන්ටර්ටේන් කරන්නවත් ඇයි මේ වගේ දෙයක්? මම නිකන් අහන්නේ, මොකද මට නිකන් පැටලිලා
තියෙන්නේ. ඒ පනත් සියල්ලම අදාළ අමාත්‍යාංශයට යොමු කරලා එතනින් වර්තාවක් ගෙන්න ගන්නවා. ඊට පස්සේ විවාදයට ලක් කරන්නේ. ඔව්, විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි, බොහොම පැහැදිලි. අද රටේ නීති අනුව, උත්තරීතර නීති අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි. නමුත් රජය මුදල් නැතෙයි කියලා, රුපියල් බිලියන 10ක් හොයාගන්න බැරියයි කියලා මැතිවරණය කල් දමන්නට කූට දේශපාලන කුමන්ත්‍රණයක් මුද්‍රණාලාධිපතිවරයා සම්බන්ධ කරගෙන, වරියක් සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කරලා තිබෙනවා. ට්‍රෙෂරි එකේ ඔෆිෂල්ස් සම්බන්ධ කරගෙන අනාගතයේදී මේ සියලුම නිලධාරීන්ට මේකට වග කියලා සිද්ධ වෙනවා. රටේ සුප්‍රීම් ලෝ ඔෆ් ද ලෑන්ඩ්, රටේ උත්තරීතර නීතිය කඩ කරයි කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කපුටගේ ඉල්ලීම මත යෝජනාවක් දාලා තියෙනවා. අර විසිරිච්ච පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු ආපහු ගෙන්නන්න කියලා. මේක කපුටගේ යෝජනාව. මේක කපුටගේ ඒජන්තවරයා මේ කරන්නේ. ඉතින් මං අහන්න කැමති අරගලයක් ක්‍රියාත්මක කරේ කපුටව එලවන්න. දැන් කපුටගේ සෙවනැල්ල, කපුටගේ අවතාරය කියනවා ඡන්දෙ තියන්නේ නැතුව කොහොම හරි කාල්ලිකුත්තුණු മന്ത്രിවරු ආපහු කැඳවන්න කියලා. මොන විහිළුවක්ද? මොන විහිළුවක්ද මේක?
කතානායකතුමනි. ඔව්. ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි 2020
හරි හරි ඉතින් ඔබතුමා කතා
කරන්නේ 2020
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මේ මන්ත්‍රීවරුන්ගේ කාලවකවානුව අවසන් වෙලා තිබෙන මොහොතක මේ කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට විරුද්ධව සමග ජන බලවේගයයි සමග ජන සන්ධානයයි අධිකරණයට යනවා කපුටෝ ඉවරයි කපුටෝගේ ඒජන්තවරු කපුටෝගේ අවතාර තමයි නැවතත් වරක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසන්න කටයුතු කරන්නේ
බොහොම සුදී ඔව් කැටගොඩ මන්තුමා
තථානගතේ 2020 පාර්ලිමේන්තු විසුරුවා තීද්දී කොවිඩ් කාලය තුල කල් දැම්ම පාර්ලිමේන්තු මැතිවරණය ඒ වෙලාවේ මන්න සජබ කියනවා හිටපු කතානායකට කියලා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා පොලිස් කට්ටියක් දෙන්නද විපක්ෂ නායකතුමා
හරි
ඌ කතාව එදා ඉඳන් කිව්වේ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා
හරි බොහොම සුදී බොහොම සුදී කැටගොඩ මතුවා ඒ
පළාත් පාලන
හරි හරි ඔව් ඔව් මොකද ශාමිල් ඔව්
කතානායකතුමා
ගරු විපක්ෂ නායකතුමා ඔව්
ගරු කතානායකතුමනි කෝවිඩ් තත්ත්වය තුළ කොරෝනා තත්ත්වය තුළ පාර්ලිමේන්තුව විසිරුවා තිබෙන මොහොතක අපි නැවත කැඳවන්නේ කිව්වේ කෝවිඩ් වැළැක්වීම සඳහා කෝවිඩ් කොරෝනා විනාශ කිරීම සඳහා අවශ්‍ය අරමුදල් අවශ්‍ය ප්‍රතිපාදන අවශ්‍ය නීති රීති රෙගුලාසි ලබා දෙන්න තකතිරුවන්ට මේක තේරෙන්නේ නැහැ මොලයක් නැති තකතිරුවන්ට මේක තේරෙන්නේ
නැහැ
ඒ මොකද කප්
ඔව් 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 මන්ත්‍රීතුමා මරිකාර මන්ත්‍රීතුමා
කතානායකතුමා දැන් අපි පෞද්ගලික මන්ත්‍රී යෝජන ගණනාවක් දීලා තියෙද්දී මේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට ප්‍රමුඛතාවය දෙන්න තරම්වත් අඩුම ගානේ නීතිපතිතුමාගේ අනුමැතියවත් හම්බෙලා තියෙනවද මේකට අපි ඒක දැනගන්න කැමතියි පොඩ්ඩක් නීතිපතිතුමා අනුමත කරලා තියෙන්නේ එහෙනම් දැන් මේක මේ පාර්ලිමේන්තුවට දැන් සභාගත කරනවනේ මේක එතකොට අපිට උසාවි යන්න පුළුවන්නේ නේ
පුළුවා
හා හරි හරි
හරි ඔව් ඔව්
ගරු කතානායකතුමා දැන් මෙතන මේක ඔබතුමා බලන්න මේක තියෙන්නේ ඇමතිවරයාට ඕනෑම කාල සීමාවක් සඳහා හොඳේ ඕනෑම කාල සීමාවක් සඳහා නැවත නගර සභා සහ ප්‍රාදේශීය සභා කැඳවන්න පුළුවන්ලු ඒක පුදුම කතාවක් නේ මොකද විවස්ථාවේ තියෙනවා අවුරුදු යම් කිසි කාලයකින් පස්සේ ඡන්දයක් තියන්න ඕනේ කියලා. ඉතින් ඡන්දයක් තියන්න ඕනේ කියලා විවස්ථාවේ කියනවනම් ඡන්දයක් තියන්න ඕනේ කියලා අපි දන්නවනම් කොහොමද මෙහෙම අපබ්‍රංශයක් මේකට ගේන්නේ?
ගරු මන්ත්‍රීතුමා ඔක දැන් ඔබතුමාගේ උසාවි යනවනේ.
නේද? උසාවි අනේක වෙනම දෙන්නේ ගරු කතානායකතුමා මේ පාර්ලිමේන්තුවේ විවස්ථාවේ තියෙන දෙන්නේ අපේ විවස්ථාවේ කොහොමද මෙතන ඇවිල්ලා කියන්නේ ඇමතිවරයාට පුළුවන් කියලා ඡන්දේ Tamanට ඕන කාලයක් පස්සට දාන්න. එහෙම කොහොමද කරන්නේ? මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නේ ගරු කතානායකතුමා මේක රජ කෙනෙක් යටතේ වෙන මේ 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 ඒකාධිපති ආණ්ඩුවක් නෙමෙයිනේ
විවාදයේ තියෙනවා ඒකේදී යන්නේ යෝජනා පිළිවන් දැනුම් දීම දින නියමිත කටයුතු පළවෙනි යෝජනාව සිට අටවෙනි යෝජනාව දක්වා අනුමත කරන්නේ
පළවෙනි යෝජනාව ඉදිරිපත් කරනවා
සභාවේකඟද
හායි
දෙවන යෝජනාව
ඉදිරිපත් කරනවා
සභාවේකඟද
හායි
තුන්වන යෝජනාව
ඉදිරිපත් කරනවා
සභාවේකඟද
හායි
හතරවන යෝජනාව
ඉදිරිපත් කරනවා
සභාවේකඟද
හායි
පස්වන යෝජනාව
ඉදිරිපත් කරනවා
සභාවේකඟද හයවන යෝජනාව
ඉදිරිපත් කරනවා
සභාවේකඟද
හායි
හත්වන යෝජනාව
ඉදිරිපත් කරනවා
සභාවේකඟද
හායි
අටවන යෝජනාව
ඉදිරිපත් කරනවා
සභාවේකඟද
හායි
සභාව කල් තිබීම
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව හෙට දින එනම් 2023 ජූලි මාස 6 වෙනි දින පෙරවරු 9 ඇතුළත රැස්වීම යෝජනා
කල් තබ නවත්තාවේ යෝජනාව සාගරකාරී වස මන්තුමා
ගරු කතානායකතුමනි අද දින සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කිරීමට මා වෙත මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් පළමුව මා ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා. මා මගේ යෝජනාව ඉදිරිපත් කරන්නම්. වර්තමානයේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ නඩු කල්යාම ඉතා බර
order please deputy speaker will take the chairman කරවන්තතුමා
වර්තමානයේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ නඩු කල්යාම ඉතාම බරපතල ප්‍රශ්නයක් වී තිබේ. මෙය සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත්කරන තත්ත්වයක් වන අතර මේ නිසා ජනතාවට යුක්තිය ලබා ගැනීමේ ප්‍රමාදය සිදු වී ඒ සමාජ ගැටලුවක් බවටද පත්වී ඇත. තවද යුක්තිය පසිඳලීම කල්යාම මත ශ්‍රී ලංකාවේ ආයෝජන හා ව්‍යාපාර ඉඩ ප්‍රස්ථා ඉතාම පහළ මට්ටමකට පත්වී ඇති අතර එම නිසා දෙස් විදෙස් ආයෝජකීන් මෙරට ආයෝජනය කිරීමට ඉදිරිපත් නොවන තත්ත්වයකට පත්ව ඇත. මෙකී සියලු තත්ත්වයන් යටතේ ඉතා කාලීන සමාජ ප්‍රශ්නයක් වන නඩු කල්යාමේ තත්ත්වය සාධාරණ හා අපක්ෂපාතී ලෙස යුක්තිය පසඳලවීමට බාධාවක් වන හෙයින් මහේස්ත්‍රාත් අධිකරණවල සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වන සියලුම අධිකරණවල නඩු කටයුතු නිශ්චිත කාල රාමුවකට අනුව සිදුකිරීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතුයයි මෙම ගරු සභාවට යෝජනා කරමි. මෙම යෝජනාවේ ගරු නියෝජ කතානායකතුමනි මූලික වශයෙන් කොටස් දෙකක් ගැන අවධානය යොමු කරලා තියෙනවා. එහි පළවෙනි කොටස තමයි සාමාන්‍ය ජනතාවට යුක්තිය ලබා ගැනීමේදී ඇතිවී ඇති ප්‍රමාදය මත සිදුවන අපහසුතාවය. මෙහි දෙවැනි කොටස හැටියට තියෙන්නේ යුක්තිය පසිඳලීම කල්යාම මත ආයෝජන හා ව්‍යාපාර ඉඩ ප්‍රස්ථා ඉතා පහළ මට්ටමකට පත් වී රට තුළ අලුතින් ආයෝජන අවස්ථා ඇති නොවන තත්ත්වයකට පත් වී තිබීම මත ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය. ගරු නියෝජ කතානායකතුමනි අපි අපේ රට අද පත්ව ඇති තත්ත්වය මත මා අදහස් කරනවා. මෙම යෝජනාවේ අඩංගු වන ආයෝජන හා ව්‍යාපාර ඉඩ ප්‍රස්ථා ඉතා පහළ මට්ටමකට පත්වීමට යුක්තිය පසිඳලීම කල්යාම මත ඇතිවන බලපෑම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න. අද අපි ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත් වූ රටක් හැටියටයි පවතින්නේ. නිදහසෙන් පසුව අපේ රට මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයට අපි අද මුහුණ දෙමින් සිටිනවා. යුද්ධයේ පැවති සමයේදී වුවද මේ රටේ ආර්ථික වර්ධනය ඍණාගයන්ට ගිය අවස්ථාවන්හිදීද අපිට හැකියාව ලැබුණ ආර්ථිකය බේර ගැනීමට 2014 අවසන් වන විට 6.38% තිබූ ආර්ථික වර්ධන වේගය 2018 වෙන විට 2.31% දක්වාද 2019 වන විට 0.22% දක්වාද පහළ වැටෙන්නට හේතු කාරණා පිළිබඳව අප වෙනමම සොයා බැලිය යුතු වෙනවා. කෙසේ වුවද අප රටේ ආර්ථිකය නැංවීමට නම් අප රටේ ආයෝජන ප්‍රවර්ධනය කළ යුතු වෙනවා. වෙනත් රටවල් වගේ අපේ රටට අපි දන්නවා ඛනිජ සෙල් සම්පත් හෝ වෙනත් විශාල ආර්ථික ලාභ ලබා ගත හැකි ස්වාභාවික සම්පත් නොමැති බව. මේ අනුව අපේ රටට අපට අවශ්‍ය ආර්ථික නිදහස ලබා ගැනීමට හැකිවන්නේ මූලික වශයෙන් ආයෝජන ප්‍රවර්ධනය තුළින් පමණයි. නමුත් ඉතාම කනගාටු දායක තත්ත්වය නම් මේ වන විට ශ්‍රී ලංකාවේ විදෙස් ආයෝජන ඉතාම පහළ මට්ටමකට පැමිණ තිබීම. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වන විට අප රටේ දේශීය ආයෝජකීන් පවා මේ රටේ තිබෙන කර්මාන්ත ශාලා වසා දමමින් වෙනත් රටවල ආයෝජනය කිරීමට පෙළඹීමේ ප්‍රවණතාවයක් අපිට පසුගිය දවස්වල දැක ගන්න ලැබුණා. මේ සම්බන්ධයෙන් ජනතාව ඇඟිල්ල දිගු කරන්නේ මේ රටේ දේශපාලනඥයින්ට. දේශපාලනඥයින්ට මූලික මේ වගකීමෙන් මිදෙන්න බැරි වුණා. අද රටේ මෙම තත්ත්වය ඇතිවීමට මේ දේශපාලනඥයින් පමණක් නොවේ මේ රටේ වගකිය යුතු අංශ රාශියක් වගකීමට බැඳෙන බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඕනෑම ව්‍යාපාරිකයෙකු රටක යම්කිසි ආයෝජනයක් කරනකොට එම රටේ මූලික කරුණු කීපයක් පිළිබඳව සැලකිල්ල යොමු කරනවා. එහිදී මූලික වශයෙන් අදාළ අනුමැතීන් ලබා ගැනීමට ඇති හැකියාව එම රටේ ඇති යටිතල පහසුකම් වගේම ප්‍රධාන වශයෙන්ම තමුන් ආයෝජනය කරන රටේ ගිවිසුමක් බලාත්මක කරවා ගැනීම සඳහා එම රටේ නීති පද්ධතිය කොතරම් කාර්යක්ෂමද කටයුතු කරනවාද කියන කාරණය ඉතාම වැදගත් කාරණයක්. ලෝකයේ පහසුවෙන් ව්‍යාපාර කිරීමේ දර්ශකය නොහෙසේනම් අපි දන්න ease of doing business index මගින් එක් එක් රටක ආයෝජකයෙකු හට ව්‍යාපාරය පවත්වාගෙන යාමට ඇති පහසුව සම්බන්ධයෙන් සලකා බලනවා. 2012 වසරේදී ශ්‍රේණිගත කිරීමේදී මෙම ease of doing business index එකේ 83 වෙනි ස්ථානයේ හිටපු ශ්‍රී ලංකාව මේ වන විට අවසාන වාර්තානු 98 වෙනි ස්ථානයේ මේ වන විට තවත් ඉහළට ගිහින් තියෙන්න පුළුවන්. අපි මේ අනුව පෙනී යන්නේ අපි රටක් හැටියට පසුපසට ගමන් කර තිබෙන බව. අපේ අසල්වැසි ඉන්දියාව 2014 ව්‍යාපාර කිරීමේ දාර්ශකයේදී ලෝකයේ ශ්‍රේණිගත කිරීමවල 142 වෙනි ස්ථානයේ සිටියත් මේ වන විට ඔවුන් 142 වෙනි ස්ථානයේ සිට 63 වෙනි ස්ථානය දක්වා පැමිණීමට සමත් වෙනවා. මෙම ශ්‍රේණිගත කිරීමවලදී අප රට පහළට යන්නට හේතු වන කාරණා අතර එක් මූලික කාරණාවක් තමයි අප රටේ ගිවිසුමක් බලාත්මක කරවා ගැනීමට ඇති අපහසුතාවය. මෙය ප්‍රධාන වශයෙන් සිදුවෙන්නේ අධිකරණමය ප්‍රමාදයන් මත. එම නිසා මෙම තත්ත්වයන් නිවැරදි කිරීමට අවශ්‍ය පියවර නොගත හොත් අපට තවත් දශක කිහිපයක් 225ට බණිමින් ජාතියක් හැටියට විනාශමුඛයට යන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ ගිවිසුමක් බලාත්මක කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේදී අධිකරණ අමාත්‍යාංශයේ මගින් සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵල මම මේ සභාවට දන්වන්න කැමතියි. මෙම ප්‍රතිඵල ඉතාම තැතිගන්වන සුළුයි. ලංකාව තුළ ගිවිසුමක් බලාත්මක කිරීමට ගත වෙන කාලය සාමාන්‍ය දින 1318ක් වෙනවා. මෙය ආසන්න වශයෙන් වසර 4ක කාලයක්. ලංකාව ලෝකයේ රටවල් 183ක් අතරින් ගිවිසුමක් බලාත්මක කිරීමේ ශ්‍රේණිගත කිරීමවල 161 වෙනි ස්ථානයේ පසු වෙන්නේ. අපට පසුපසින් රටවල් 22ක් පමණයි මෙහිදී ඉන්නේ. ඉඩම් නඩු, බෙදුම් නඩු, තෙස්තමේන්තු නඩුව ආදී නඩුවල කාල සීමාව සාමාන්‍යයෙන් එක් පරපුරකින් අනෙක් පරපුර දක්වා දිවෙනවා. අපරාධ නඩුවක් මුල් අවස්ථා අධිකරණයක අසා නිම කිරීමට ගතවන කාලයේ සාමාන්‍ය වසර 9ක් ලෙස දක්වනවා. අපරාධ නඩුවක අභියාචනය සඳහා වසර 3ක සිට 4ක් කාලයක් ගත වෙන බව මේ සමීක්ෂණයේදී හොයාගෙන තියෙනවා. මම මෙහිදී මූලික වශයෙන් ප්‍රකාශ කරන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම යෝජනාව තුළින් මා අදහස් කරන්නේ නැහැ සියලු වැරදි අධිකරණය මත පටවා මේ එය අධිකරණයේ වැරද්දක් හැටියට දක්වන්න. ඇත්තටම මෙහි අපි අදහස් කරන්නේ සහ මෙහි වැදගත් වන්නේ රටක් වශයෙන් අප තුල දැනට ඇති සීමිත සම්පත් උපරිම ප්‍රතිඵල ගත හැකි ලෙස භාවිතා කරමින් යම්කිසි නව ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අඩිතාලම දමා ගැනීම. රටක් හැටියට ආර්ථික ඉදිරියට ගෙන යාමට නම් වාණිජ කටයුතු වලට මුල් තැන දිය යුතු බවට අප රට තීරණය කරන්නේ 1996 වසරේදී. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ වාණිජ කටයුතු වලට අදාළ නඩු, විශේෂයෙන්ම වාණිජ ගිවිසුම් බලාත්මක කිරීමේ නඩු ප්‍රමාදයකින් තොරව ඉටු කිරීම සඳහා වාණිජ මහාධිකරණය පිහිටවනු ලබනවා. නමුත් අද වන විට වාණිජ මහාධිකරණය අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙනවාද කියන ප්‍රශ්නය, එම වාණිජ නඩු ඒ බලාපොරොත්තු ඉක්මනින් අවසන් වෙනවාද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ රටක ආර්ථිකයක් ගොඩනැගීම පහසු තත්කාරණයක් නොවේ. අපි එකිනෙකා අපිට වර්ධ පටවා ගැනීම තුළින් මේ තත්ත්වෙන් මිදීමට නොහැකි. අප විසින් සිදු කළ යුත්තේ වත්මන් තත්ත්වයේ ඉතා පරීක්ෂාවෙන් සොයා බලා සුදුසු පිළියම් ගැනීම. තවත් කාරණා කීපයකට මේ ගරු සභාවේ අවධානය යොමු කිරීමට කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2019 වසර වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටියේ විනිසුරුවරුන් 11 දෙනයි. වසර 42ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ වැඩිවීමක් ලංකාව තුළ සිදු වී තිබුණේ නැහැ. නමුත් 19 වෙනි සංශෝධනය තුළින් 20 වසරේදී, සමාන 20 වෙනි සංශෝධනය මගින් 20 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් සංඛ්‍යාව 11 සිට 17 දක්වා හීලදමන ලැබුවා. ඒත් මෙම සංඛ්‍යා ලේඛන වලට අවධානය යොමු කිරීම වටිනවා. 20 වසර අවසාන වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇසීමට එකතු වී තිබූ නඩු ප්‍රමාණය ගරු නියෝජ්‍ය කතානායකතුමනි 4610ක්. නමුත් විස්සයි විසි දෙක වන විට මෙම ප්‍රමාණය පන්දාස් හාරසිය අසු දෙක දක්වා ඉහළ ගොස් තිබෙනවා. විනිසුරුවන් ප්‍රමාණය 11-17 දක්වා වැඩි වුණත් නඩු ප්‍රමාණය 4610-5482 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම කිය යුතුයි මෙම කාලය තුළ අලුතින් ගොනු වූ නඩු ප්‍රමාණයේ විශාල වැඩිවීමක් නැති කාරණයක්. ඒ වගේම 2019 වසරේ වාණිජ මහාධිකරණ 3ක් පමණයි මේ රටේ තිබුණේ. ඉන්පසුව නව වාණිජ මහාධිකරණයක් අලුතෙන් පිහිටවනු ලැබුවා. නමුත් 2019 වසරේදී වාණිජ මහාධිකරණ 3ක් තිබූ අවස්ථාවේ වාණිජ මහාධිකරණවල විසඳීමට තිබූ නඩු ප්‍රමාණය 7167ක් වෙනවා. නමුත් වාණිජ මහාධිකරණ 4ක් පිහිටවීමෙන් පසුව 2022 වන විටත් මෙම නඩු ප්‍රමාණය 8378 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2021 වාර්ෂිකව ගොඩුවන නඩු ප්‍රමාණය යම් වැඩිවීමක් සිදු වී තිබුණත් මෙම නඩු වැඩිවීම මං හිතන්නේ අපේ ආර්ථිකයට ඉතා අහිතකර ලෙස බලපාන තත්ත්වයක්. වාණිජ මහාධිකරණයේ මේ වන විට බොහෝ විට විභාගයට ගන්නා නඩුවකට වසරකට ලැබෙන්නේ නඩු අර දෙකක් එහෙම නැත්නම් තුනක කාලයක් ප්‍රමාණයක්. සිවිල් අභියෝජන අධිකරණවල ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2019 වසරේ තිබුණා විසඳීමට නඩු 7401ක්. 2022 වෙන විට අලුතින් සිවිල් අභියෝජන අධිකරණ 5ක් විවෘත කර තිබෙන තත්ත්වයක් යටතේ නඩු ප්‍රමාණය 6800ක්. යම්කිසි අඩුවීමක් තිබුණත් එයත් ප්‍රමාණවත් හැටියට පෙනෙන්නේ නැහැ. මහාධිකරණ වල තත්ත්වය මීට වැඩිය බොහෝ වෙනස්. 2019 අවසන් වන විට මහාධිකරණවල විසඳීමට නියමිත නඩු 28522ක් තිබුණා. 2019 පස්සේ නව මහාධිකරණ 12ක් විවෘත කරපු තත්ත්වයක් යටතේ 2022 වෙනකොට මේ නඩු ප්‍රමාණය 29723ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම 2019 දිසා අධිකරණවල නඩු 245080ක් විසඳීම සඳහා නියම වෙලා තියෙනවා. නව උසාවි 8ක් 2019 පස්සේ විවෘත කරපු තත්ත්වයක් යටතේ 2022 වෙනකොට එම නඩු ප්‍රමාණය විසඳීමට නියමිත නඩු ප්‍රමාණය 263481ක් දක්වා වැඩි වී තිබෙනවා. ඒ වගේම මහේස්ත්‍රාත් අධිකරණ වල ඉතා දරුණු තත්ත්වයක්. 2019 විසඳීමට නියමිත නඩු ප්‍රමාණය 622449යි. ඒකාබද්ධ උසාවි 35ක් ඇතුළුව නව උසාවි 48ක් පිහිටවල තියෙනවා 2019 වර්ෂයෙන් පස්සේ. නමුත් 2022 වෙනකොට විසඳීමට ඇති නඩු ප්‍රමාණය 803442ක් වෙනවා. ඒ කියන්නේ 181191ක වැඩිවීමක් පෙන්눔 කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉංග්‍රීසි භාෂාවේ ප්‍රකට කියමනක් තියෙනවා justice delayed is justice denied කියලා. එනම් යුක්තිය පසඳලීම ප්‍රමාද වීම යුක්තිය ලබා නොදීමට සමානයි කියන කතාව. මම මෙහෙම කියනකොට කවුරු හරි කියන්න පුළුවන් justice hurried is justice buried කියලා. නමුත් මේ වචන හරඹ උඩ පැවතෙන්න ඕන කාලෙක නෙමෙයි අපි ඉන්නේ. මොකද මේ රට පත්වෙලා තියෙන තත්ත්වය යටතේ මෙයට කඩිනම් පිළියම් අපි එකතු වී සොයාගත යුතුයි. මම නැවතත් කියා සිටින්නේ මෙය කිසියම් කොට්ටාසයකට හෝ අධිකරණයට හෝ දෝෂාරෝපණය කිරීමක් නෙවෙයි මම මේ කරන්නේ. මේ අපේ නැව ගිලෙන්න යනවා නම් අපි සියලු දෙනා එකතු වෙලා නැව ගිලීමෙන් බේරා ගැනීමට අවශ්‍ය ප්‍රතිකර්ම කළ යුතුව තියෙනවා. මෙහිදී අපිට මූලික වශයෙන් පිළිගන්න වෙනවා කාරණා කීපයක්. ඒක තමයි පළවෙනි කාරණය, අපේ රටේ ඉන්න ජනගහනයට සාපේක්ෂව අපේ තියෙන උසාවි ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අධිකරණවල විනිසුරුවරුන් ඉතාම අධික ලෙස තමන්ට දරන්න බැරි නඩු ප්‍රමාණයක් මේ උසාවිවල ගොඩ ගැහිලා තියෙනවා. ඒ තත්ත්වය පිළි අරගෙන මේ සම්බන්ධයෙන් කතා කළ යුතු වෙනවා. ඒ වගේම අධිකරණවල සිටින සහාය කාර්ය මණ්ඩලවල ඉතා දැඩි හිඟයක් තියෙනවා. මේ වන විට අධිකරණවල ලඝු ලේඛිකාවන්, ඒ වගේම භාෂා පරිවර්තකයන්, ඒ වගේම සුළු සේවකයන් මේ ආකාරයේ සාමාන්‍ය ලිපිගණුවක් සොයා ගැනීමට අවශ්‍ය සේවකීන් පවා නොමැති තත්ත්වයන්ගේ අධිකරණ තමයි හුඟක් තැන්වල දකින්න ලැබෙන්නේ. ඉතින් මේ සේවක හිඟයත් මේ නඩු ගොඩ ගැහිීමට ඉතාම තදින් බලපාන තත්ත්වයක් බව අපි පිළිගන්නවා. ඒ විතරක් නෙවෙයි, අපේ රටේ ජනගහනයට සමානුපාතව ඉන්න විනිසුරුවන් ප්‍රමාණය සෑහෙනවා කියන කාරණය අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ. හැබැයි මේ වැරදි තියෙනවා, ඒක හින්දා මේ තත්ත්වයන් නැත්නම් මේක කරන්න බැහැ කියලා මේ විදිහට අපි දිගින් දිගට ගියොත් අපිට වෙන්නේ රටක් හැටියට තව තවත් අගාධයට යන්න. එම නිසා අපි හැමෝටම වගකීමක් තියෙනවා, අපි සතු ඇති සීමිත සම්පත් තුලින් ලබාගත හැකි උපරිමය ලබාගෙන ඉදිරියට යන්නේ කොහොමද කියලා හොයාගෙන මෙයට පිළියම් සෙවිය හැකි නව ක්‍රමවේදයක් හොයාගන්න. ඒ ක්‍රමවේදය සොයා ගැනීමේදී යම්කිසි අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් හැටියට මේ තත්ත්වයට පිළියම් යොදන කිසියම් වූ ක්‍රමවේදයක් හොයා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ 100%ක් සාර්ථක නොවුනත් අඩුතරමේ 80%ක් සාර්ථක වෙන යම්කිසි ක්‍රමවේදයක් සොයා ගැනීම අත්‍යවශ්‍ය තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. එම නව ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට තමයි මේ රටේ මහජනතාව මහජන් නියෝජිතයන් පත් කළා පාර්ලිමේන්තුවට එන්නේ. එවන්නේ මේක නිසා අපිට කියන්න බෑ මේ ප්‍රශ්න තියෙනවා, මේ ප්‍රශ්න නිසා මේක කරන්න බෑ කියන එක අපිට මේකට උත්තරයක් නෙවෙයි. ඒක හින්දා අපිට වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුව හැටියට මේ ප්‍රශ්න වලට තියෙන සම්පත් තුළ උපරිමයක් සිදු කරන්නේ කොහොමද කියන පිළිතුර හොයා ගැනීමට. අප අධිකරණ ක්‍රියාදාමයේ බොහෝ කටයුතු තවමත් සිදුවෙන්නේ මීට 30කට 40 අවුරුදු 30කට හෝ 40කට ප්‍රථම සිදුව ආකාරයෙන්මයි. තාක්ෂණය කොතරම් දියුණුවත් අපට නොහැකි වී සිටිනවා තිබෙනවා තාක්ෂණය නඩු කටයුතු සඳහා ඵලදායී ලෙස භාවිතා කිරීමට. විශේෂයෙන්ම මම කියන්න කැමති සිතාසි බෙදා දීමේදී සහ විශේෂඥ සාක්ෂි ලබා ගැනීමේදී නවීන තාක්ෂණය භාවිතයෙන් විශාල කාලයක් ඉතිරි කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒත් අපි ඒ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කළා නැහැ. ඒ වගේම සාමාන්‍ය සිවිල් නඩුවක් ගොනු කරන අවස්ථාවේ සිට නඩුව විභාගයට ගන්න අවස්ථාව දක්වා අවම වශයෙන් වසරකට අධික කාලයක් ගත වෙනවා. කොළඹ දිසාධිකරණයේ මුදල් නඩුවක් ගොනු කළා, එය විභාගයට ගන්න මට දැනුම් දුන්නා මේ වන විට සාමාන්‍ය වසර දෙකක කාලයක් ගත වෙනවා කියලා. ඉතින් මේ ක්‍රමවේදයේ වෙනසක් අපි ඉතා ඉක්මනින් ඇති කරන්න කටයුතු කළ යුතු වෙනවා. මේ වන විට කොළඹ දිසාධිකරණයේ සමහර නඩුවල ඊළඟ නඩු දිනේ දෙන්නේ මාස 5ක් එහෙම නැත්නම් මාස 6ක් ඉදිරියට. එවැනි තත්ත්වයන් මගහැරවා ගත්තේ ගැත්ත හැක්කේ කෙසේද කියලා. අපිට තියෙන සීමිත සම්පත්, සීමිත විනිසුරුවරුන්, සීමිත කාර්ය මණ්ඩලය තුල මෙම තත්ත්වය මගහරවා ගැනීම කර හැක්කේ කෙසේද කියන කාරණය අපි සොයාගත යුතු වෙනවා. විශේෂයෙන්ම වාණිජ්‍ය මහාධිකරණය තුල පිරී පවතින කල්බදු පහසුකම් සහ කුලී සින්නක්කර ගිවිතුන් වන නඩු සඳහා වෙනම ක්‍රමවේදයක් ඇතිකිරීමට අවධානය යොමු කළ යුතු වෙනවා. මෑතකදී නිවාස කුලී ගිවිසුම් සම්බන්ධයෙන් ගෙනා නීති සංශෝධනය ඉතා සාර්ථක නීති සංශෝධනයක්. එවැනි වූ සංශෝධන කල්බදු සහ කුලී සින්නක්කර ගිවිසුම් සඳහා අදාළ වෙන ලෙස ඉතා ප්‍රබල නීති ලෙස සකස් කිරීම අත්‍යවශ්‍ය තත්ත්වයක් වෙනවා. ඒ වගේම සාමාන්‍ය වාණිජ ක්‍රියාකාරකම් අතරට මේ කල්බදු කුලී සින්නක්කර නඩු තබාගත යුතුද, නොයසේනම් මෙය වෙනම අධිකරණයකට යොමු කළ යුතුද කියන ප්‍රශ්නය විශේෂයෙන් සලකා බැලිය යුතු තත්ත්වයක්. අප රටේ අධිකරණ ආරම්භ කරන්නේ උදෑසන 9:30ට, නොයසේනම් උදෑසන 10ට. නමුත් අධිකරණ ආරම්භ කිරීමෙන් පස්සේ දවසේ ඉතාම ඵලදායි කාලය, දවසේ වඩාත්ම වැඩ කළ හැකි ඉතාම ඵලදායි කාල සීමාව වන මුල් පැය හෝ පැය එකමාර අපි ගත කරන්නේ කැඳවුම් නඩු වෙනුවෙන්. මේ අනුව අධිකරණවල නඩු විභාග කිරීම සඳහා තිබෙන කාලයේ අඩුවීමක් වෙනවා, ඒ කාලය විනාශ වෙනවා. ඉතින් මේ අනුව නඩු විභාග කිරීමට ඇති කාලයේ සීමා වෙන මෙම කැඳවීම් කටයුතු වෙනත් ආකාරයකට සිදු කිරීමට හැකිද? සමහර රටවල්වල රෙජිස්ට්‍රාවරු හරහා මෙම කටයුතු සිදු කරනවා, විවිධ රටවල්වල විවිධ ක්‍රම අනුගමනය කරනවා. අපිට හැකිනම් මේ සම්බන්ධයෙන් සොයා බලලා වෙනත් ක්‍රමවේදයක් මේ සඳහා යොදවා ගැනීමට නඩු විභාග කිරීම සඳහා අධිකරණයේ කාලය ඉතුරු කර ගැනීමට අපිට හැකියාවක් ලැබේවි. ඒ වගේම දැනට තියෙන නඩු කාර්ය පටිපාටි වලට වෙනස්කම් ගෙනීමට නොහැකි වුවොත් මේ තත්වයෙන් එළියට එන්න මං හිතන්නේ නැහැ තව අවුරුදු 10කට හෝ 20කට අපේ රටට පුළුවන් වෙයි කියලා. මීට මාසයකට පෙර නුවරඑළියේ පැවතුණා ජාතික නීති සමුළුව. එම නීති සමුළුවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු ප්‍රියන්ත ජයවර්ධන මැතිතුමා විසින් කීනෝට් ඇඩ්‍රස් එහෙම නැත්නම් ප්‍රධාන දේශනය සිදු කළා. එතුමා විසින් එම දේශනයේදී ඉතා වැදගත් කරුණු රැසකට නීති ප්‍රජාවගේ අවධානය යොමු කරනු ලැබුවා. ඒ කාරණා කීපයක් මා මේ ගරු සභාවේ අවධානයට යොමු කරන්න කැමතියි. ජයවර්ධන විනිසුරුතුමා අවධානය යොමු කරනවා ශ්‍රී ලංකාවේ ආයෝජන දිරිගැන්වීමේ අරමුණින් ආරම්භ කළ වාණිජ මහාධිකරණයට විනිසුරන් පත් කිරීමේදී වාණිජ නීතිය නොදන්නා විනිසුරුවරුන් එම වාණිජ අධිකරණවලට පත් කිරීම ඉතා නොසුදුසු තත්ත්වයක් ලෙස මෙය ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණ ගරු විනිසුරුතුමෙක්. ඒ වගේම එතුමන් ප්‍රකාශ කර සිටිනවා සමහර විනිශ්චකාරවරුන්ගේ හැකියාවන් පිළිබඳ ඉතා වැදගත් ලෙස සලකා බැලිය යුතු තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා කියලා. ඒ වගේම ලංකාවේ 1995 වසරේ වාණිජ ආරවුල් බේරුම් කරණය සඳහා ගෙනා බේරුම් කරන නීති යටතේ වන ඉල්ලීමක් මහාධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඉතා විශාල කාලයක් ගතවන බව සහ විනිසුරුවරුන් ඒ සඳහා අවශ්‍ය නොවන කාර්ය පටිපාටි භාවිතා කිරීම මත මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මැතිතුමන් දක්වා සිටිනවා. ඒ වගේම එතුමන් සිය ප්‍රධාන දේශනයේ දක්වා සිටියා දක්ෂ පුද්ගලයන් විනිසුරු වරුන් ලෙස සේවය කිරීමට තිබෙන පෙළඹවීමේ අඩු බව. ඒට හේතුව එතුමා දක්වා සිටින්නේ විනිසුරු වරුන් බඳවා ගැනීමේ තිබෙන ක්‍රියාදාමයේ අඩුපාඩුවක්. එතුමා යෝජනා කරනවා බුද්ධිඵල පරීක්ෂණයක් එනම් IQ ටෙස්ට් සහ චිත්තවේගීය බුද්ධිය සම්බන්ධ පරීක්ෂණයක් නොවේසනම් EQ ටෙස්ට් මගින් තුලින් විනිසුරුවන් බඳවා ගැනීම සිදු කළ යුතු බවත් නීතිඥවරු නීතිඥ වෘත්තියට පැමිණ ඉතා කෙටි කාලයකින් මේ සිදු කළ යුතු බවත් ඒ වගේම එතුමන් පෙන්වා දෙනවා සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා මේ ක්‍රමවේදය තුළ ඉතා සාර්ථකව සිංගප්පූරුවේ අධිකරණ පද්ධතිය ඉහළ නැගීමට කටයුතු කළ බව. ඇත්තටම කියන්න ඕනේ සිංගප්පූරුව ආර්ථික ජයග්‍රහණ ලැබීමේ ප්‍රධාන සාධකය මෙම විනිසුරුවරුන්ගේ දක්ෂතාවය කියලා. මේ අනුව පහලාධිකරණවල විනිසුරුවන්ට ඉහළාධිකරණවලට පත්කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වය මත පමණක් පදනම් වූ ක්‍රමවේදයක් වෙනුවට ඔවුන්ගේ දක්ෂතාවය මත පදනම් වූ ක්‍රමවේදයක් සකස් කර ගැනීමට පුළුවන් වෙනවනම් මං හිතන්නේ මේ තත්ත්වය වඩාත් වැඩි දියුණු කරගත හැකි වෙනවා. මේ සියලු කරුණු අනුව අපිට සාක්ෂාත් වන්නේ අපගේ ක්‍රමවේදයේ සාර්ථක වී නොමැති බව නොවේද යන ප්‍රශ්නය අපිට නැගෙනවා. එම දේශනයේදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මැතිතුමා විශේෂ අවධානයක් යොමු කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කල්යෑම සම්බන්ධව. එහිදී එක් ප්‍රධාන කරුණක් තමයි මූලික අයිතිවාසිකම් නඩු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති ක්‍රියාපටිපාටිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වෙනි ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත ලබා දුන් විධායක ක්‍රියාවක් තුලින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් යම් තැනැත්තෙකුගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් වූ දෝෂාරෝපණයකදී ඒ ගැන සොයා බැලීමට දුන් අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදහස් කළ සීමාවන් තුල පවතිනවාද යන්න අපි ඇත්ත වශයෙන් සොයා බැලිය යුතු තත්ත්වයක්. අද වන විට මූලික අයිතිවාසිකම් යටතේ විධායක ක්‍රියා හා පරිපාලන ක්‍රියාවන් විතරක් නොවේ රාජ්‍ය ප්‍රතිපත්ති මත ගත් තීන්දු පවා ප්‍රශ්න කිරීමට විනිසුරුවරුන් පෙළඹී සිටිනවා. මෙය රටකට ඉතාම අහිතකර සත්‍යයක්. මං කියන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2009 LTT ත්‍රස්තවාදී සංවිධානය යුද්ධමය වශයෙන් පරාජය කළ නොහැකි බවට සමාජ මතයක් ගොඩනගා තිබුණා. නමුත් එවකට හිටපු රජය සහ රාජ්‍ය නායකයා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා LTT සංවිධානය යුද්ධමය වශයෙන් පරාජය කළ යුතු බවට. එය ප්‍රතිපත්තිමය තීරණයක්. එවැනි ප්‍රතිපත්තිමය තීන්දුව තීරණ ගැනීමේ අයිතිය විධායකයේ සතු වෙනවා. එවැනි ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නේ බොහොම සද්භාවයෙන් වුණත් එය සාර්ථක නොවීමේ සම්භාවිතාවක් සෑම විටම පවතිනවා. නමුත් මේ වර්තමානයේ අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් කඩකිරීම ලෙස දකින මේ වපසරිය එදා තිබුණා නම් එදා රජයේ මං හිතන්නේ නැහැ කවදාවත් LTTE යුද්ධමය වශයෙන් පරාජය කිරීමේ තීන්දුව ගනී කියලා. මොකද එවැනි ප්‍රතිපත්තිමය තීන්දුව අධිකරණය විසින් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් දෙවරක් හිතා බලා තීරණ ගත යුතු වෙනවා. ප්‍රතිපත්ති තීන්දුව තීරණ ගැනීම සඳහා තමයි ජනතාව රජයකට බලය ලබා දෙන්නේ. එවැනි ප්‍රතිපත්තිමය තීරණයක් සාර්ථක නොවුනහොත් ඒ මත අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ගියොත් මින් ඉදිරියට කිසිදු රජයක් නව ප්‍රතිපත්ති ගෙනීමට කටයුතු කරන එකක් නැහැ. මේක රටක දියුණුවට ඉතාහිතකර තත්ත්වයක්. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම මූලික අයිතිවාසිකම් නඩු සම්බන්ධයෙන් යම් කිසි සීමාවන් ඇති කිරීමේ කාලය එළඹ තිබෙනවා. විනිසුරු ජයවර්ධන මැතිතුමන්ගේ ජාතික නීති තමුළුවේදී කළ කතාවේ තවත් එක් කොටසක් කෙරෙහි මම කැමති මෙම ගරු සභාවේ අවධානය යොමු කරන්නට. එතුමන් ප්‍රකාශ කර සිටිනවා නීතිය පසඳිලීමේ ක්‍රියාවලියට ප්‍රමුඛත්වය ලබා දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දැනට සිදු කරනු ලබන පරිපාලනමය කටයුතු වලින් ඉවත් විය යුතු බව. එහිදී විනිසුරුතුමන් අදහස් කරනුයේ අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිසුරු පුහුණු ආයතනයේ නම් ජජස් ඉන්ස්ටිටියුට් සහ නීති විද්‍යාලය යන ආයතන දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවතීම මත ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විසඳීමට ඇති කාලය අපතේ යාමත් එම අනිත් ආයතනවලට සාධාරණයක් සිදු නොවීමත් යන කාරණා දෙකම මත මේ තත්ත්වය ඇති කළ යුතු බවයි. ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මේ අවස්ථාවේදී මම මේ ගරු සභාවේ අවධානය යොමු කරන්න කැමති 1994 වසරේ මැයි මාසේ 6 වෙනිදා, මීට අවුරුදු 29කට කලින් මැයි 94 මැයි මාසේ 6 වෙනිදා මෙම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවේ මට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ කාලය ලබා දෙන බවට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා මට අවසර දෙන්න ලැබිලා හිටිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 1994 වසරේ මැයි මාසේ 6 වෙනි දින මෙම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවේ 512 වෙනි පිටුව එහි සඳහන් වෙනවා ස්වාධීන අධිකරණ පරිපාලන අධිකාරියක් පිහිටවීම, establishment of a separate judicial administrative authority කියන කාරණය සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් වෙන යෝජනාව ගෙනවිත් තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ශ්‍රීනාත් ලාලක කුමාරසිංහ මහතා. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් එතුමාම යෝජනාව ගෙන එනකොට එම අවස්ථාවේදී එම යෝජනාව ස්ථිර කරලා තියෙන්නේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටි අදටත් මෙම ගරු සභාව නියෝජනය කරන ගරු නිමල් සිරිපාලද සිල්වා මැතිතුමනි, ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, 1994 මැයි 6 වෙනිදා ආණ්ඩු පක්ෂයෙන් ගෙනවිත් විරුද්ධ පක්ෂයෙන් ස්ථිර කරනු ලැබූ යෝජනාවක් සම්බන්ධයෙන් ඉන් අවුරුදු 29කට පසුව මේ සභාවේදීම කතා කරන්න සිදුවීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. අපි රටක් හැටියට ඉදිරියට යාතු සංශෝධන ඉතා කඩිනමින් ගෙනීමට අපොහසත් වූත් මෙම පරිපාලන ක්‍රමය බිඳ වැටෙන තෙක් අපිට බලා සිටින්න සිදු වේවි. එම නිසා අවශ්‍ය කටයුතු තවත් ප්‍රමාද කිරීමකින් තොරව ඉතාම ඉක්මනින් කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. අධිකරණය කියන්නේ මේ රටේම කොටසක්. අධිකරණය පිහිටවා තිබෙන්නේ විනිසුරුවරුන් වෙනුවෙන්වත්, නීතිඥවරුන් වෙනුවෙන්වත් නොවේ, මේ රට වෙනුවෙන් සහ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් කියන කාරණය අපි ගැඹුරින් තේරුම් ගත යුතු වෙනවා. එම නිසා මම යෝජනා කරන්න කැමති අධිකරණවල ක්‍රියාපටිපාටිය නඩු කටයුතු ඉක්මන් කිරීම සඳහා අධිකරණවල කාර්යභාරය නිශ්චය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමට හැකි ඉක්මනින් පාර්ලිමේන්තු තේරුම් කාරක සභාව පිහිටීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මා නැවත කියා සිටින්න කැමති වසර 30ක් 40ක් තිස්සේ ඉටු නොකර බලා හිටපු කරුණු දැන්වත් ඉටු කිරීමට අප කටයුතු නොකළහොත් එම අවස්ථාව අපට සදහටම මගහැරී යන්න ඉඩ තිබෙනවා. ඒ වගේම අවසන් වශයෙන් මම කියන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මීට පෙර අවස්ථාවකදී මෙම ගරු සභාවේම කියපු කතාවක් නැවත වතාවක් ප්‍රකාශ කරන්න අවසරීලා හිටිනවා. ගරු නියෝජ කතානායකතුමනි, ලෙනාඩ් වුල්ෆ් කියන්නේ ඉංග්‍රීසි ජාතිකයෙක්. ඔහු ලංකා සිවිල් සේවේ නිලධාරීකු ලෙස 1990 මුල් දශකයේදී ලංකාවේ කටයුතු කරනවා. ඉන්පසු ඔහු නැවත බ්‍රිතාන්‍යයට ගිහිල්ලා 1913 The Village in the Jungle කියන කෘතිය රචනා කරනවා. ඒ ඔහු සිවිල් නිලධාරීකු ලෙස ශ්‍රී ලංකාවේ ගැමි ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් පදනම් කරගෙන රචනා කරන කෘතියක්. පසු කලක මේ කෘතිය පදනම් කරගෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා බැද්දේ ගම නැමැති චිත්‍රපටිය පවා නිෂ්පාදනය කළා. මේ කතාව තුළින් පෙන්වන්නේ යටත් විජිතවාදයේ නිලධාරිවාදයට යට වූ අහිංසක ගැමි ජීවිත ගැන. විශේෂයෙන් මෙම කතාවේ තියෙනවා එහි එක් ප්‍රධාන චරිතයක් වන සිලින්දු සහෝගේ බෑනවන බබුන් අධිකරණය ඉදිරියට යන ආකාරය ගැන. මෙහි ඉතාමත් අනුවේදනීය තත්ත්වය වන්නේ අධිකරණයේ සිදුවන කිසිදු දෙයක් තේරුම් ගත නොහැකි ගැමියාගේ මානසිකත්වය. මා කීමට උත්සාහ දරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 1948 අපි යටත් විජිතවාදයෙන් මිදුනත් යටත් විජිතවාදය විසින් අපමත පැටවූ අධිකරණ ක්‍රමය තුළ අපි අදටත් හිර වී සිටිනවාද යන කාරණය අපි ගැඹුරින් සලකා බැලිය යුතුයි. එදා යටත් විජිතවාදයේ අධිකරණ ක්‍රියාදාමය හා නිලධාරිවාදය තුළින් බැටකෑ ශ්‍රී ලාංකීය ගැමි ජනතාව ශ්‍රී ලාංකිකයා අද ඉන් මිදී තිබෙනවද නැද්ද කියන කාරණය අප ඉදිරි ඇති වැදගත් ප්‍රශ්නයක්. ඉතින් මේ තත්ත්වය යටතේ මා මේ ගරු සභාවෙන් ඉල්ලා සිටින්න කැමති මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් තේරීම්කාරක සභාවක් පත්කොට අවශ්‍ය මෙම නඩු කටයුතු ඉක්මන් කිරීමට අවශ්‍ය ඒ යෝජනා ඉදිරිපත් කළා අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීමට කටයුතු කරන ලෙස. බොහොම ස්තුතියි.
බොහොම ස්තුති ගරුමන්තවා. ඊළඟට යෝජනා ස්ථිර කිරීම ගරු මදුරු ඉතානගේ මැත්තව ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා.
ගරු යෝජ්‍ය කතානායකතුමනි, ප්‍රථමයෙන් මම ගරු සාගර කාර්ය සමිතුමා ඉදිරිපත් කරපු ඉතාමත් කාලීන කාලෝචිත යෝජනාව ස්ථිර කරන ගමන්ම අදහස් කීපයක් ඉදිරිපත් කිරීමට කැමතියි. විශේෂයෙන්ම අද අපේ රටේ ආර්ථිකය, ජාතික ආරක්ෂාව, ඒ වගේම සාමාන්‍ය ජන ජීවිතය අඩාල වෙන්න මේ අධිකරණ පද්ධතියේ ක්‍රියාදාමයන් යම් යම් කාරණා ප්‍රධාන හේතු විදිහට දකිනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අධිකරණයට පමණක් මැඟිලි දික් කරන්න බෑ. රජයක් විදිහට රජයේ විසින් කළ යුතු යුතුකම් වගකීම් රාශියකුත් තිබෙනවා. ඉතින් සාගර කාර්ය සමිතුමා ඉතාමත්ම පළදායි හරවත් ඉතාමත් වැදගත් කාරණා කීපයක් මේ ගරු සභාවත යොමු කළා. ඒ වගේම අද රටේ ව්‍යාපාරවලට, ආර්ථිකයට, ආයෝජනවලට අර එතුමා කිව්වා වගේ ව්‍යාපාර පහසුකම් කිරීමේ දර්ශකය ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකේ අපි ඉන්නේ අද 99 වන ස්ථානයේ. මම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ සභාපතිවරයා විදිහට ඊස් ඔෆ් ඩුයින් බිස්නස් කමිටි එකේ විශාල කාරණා කීපයක් අඳුරගෙන තිබෙනවා. ඉතින් මං හිතන්නේ සමහර වෙලාවට රාජ්‍ය ආයතන අතරත් යම් යම් කාරණා සම්බන්ධයෙන් ගැට නැති වෙලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අර එතුමා යෝජනා කළා වගේ තේරිම් කාරක සභාවක් ඉතාමත් වැදගත් වෙනවා. මං හිතන්නේ මාස 3කෝ 6ක කාල සීමාවක් තුලදී කඩිනමින් කළ යුතු ප්‍රතිසංස්කරණ රාශියක් තියෙනවා. ඉතින් ඇත්තටම අපි අනික්කුත් අමාත්‍යංශ ගැන කතා කරලා වැඩක් නැහැ. මේ අධිකරණ අමාත්‍යංශයේම රාජ්‍ය ඇමතිතුමා ගම්පල උසාවිය හදලා 2016 තමයි විජේදාස රාජපක්ෂ මැතිතුමා මුල් ගල තිබ්බේ. හැබැයි තවමත් ගැසට් කළගත්ත ඉඩම් වලට විරුද්ධව රතගාල සම්බන්ධයෙන් ඉඩම් හිමියෝ නඩු කියනවා. රතගාලක් නැමැති ගම්පල අධිකරණයක් තියෙන්නේ. ඉතින් ඒක අධිකරණයට කවර කතාවද? අධිකරණයේ ප්‍රශ්නවත් අධිකරණයට විසඳ ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ ඉතාමත්ම අවාසනාවන්ත තැනක තමයි මේ ක්‍රමවේදය තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ගැන සඳහන් කරමින් අද ඉන්දියාවේ ජනගහනය වැඩිම රට ලෝකේ ඉන්දියාව ජනතාව මිලියනයකට විනිසුරන 21 දෙනෙක් ඉන්නවා. හැබැයි අද අපේ රටේ ජනගහනය මිලියනයකට විනිසුරන් ඉන්නේ 15 දෙනයි. ඒ වගේ සංවර්ධිත රටවල සාමාන්‍යයෙන් ජනතාව ලක්ෂ 10කට එහෙම නැත්නම් මිලියනයකට දල වශයෙන් විනිසුරන් 100-200 අතර ඉන්නවා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ 107ක්, ඒ වගේම කැනඩාවේ 75ක්, එක්සත් රාජධානී 51ක්. දැන් ඉන්දියාව තමන්ගේ ආර්ථික ඉලක්ක වේගවත් කරන්න ඉදිරි වසර කීපය තුළදී, විශේෂයෙන්ම ඉදිරි වසර දෙක තුළදී ජනගහනය 110කට විනිසුරන් 50ක ඉලක්කයක් සකස් කරගෙන යනවා. ඉතින් මං හිතන්නේ අපිටත් ඒ වගේ දේවල් කඩිනම් ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. මොකද සමහර දේවල් මම මේ කාරණා සමහර දේවල් දැක්කේ අධිකරණයට යන අවස්ථාවලදී මේ විනිසුරුකාරවරුන්ටවත් රජයටවත් ඒ බලධාරීන්ගේවත් සිත් රිදවන කාරණානේ මම ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අද සමහර උසාවිවල බොහෝ උසාවිවල අපේ සාගර කාර්ය සම්මැතිවග වගේ කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නැහැ. ඒකම කාර්ය මණ්ඩල පුහුණුවක් නැහැ. කාර්ය මණ්ඩල දන්නේ නැහැ තමන් කරන්නේ මොනවද කියලා. විශේෂයෙන්ම සමහර අධිකරණවල මාස 6 අර සමහර ටෙක්නිකල් මේ ඉන්ස්ටිටියුට් වලින් දාන ට්‍රේනී ළමයි තමයි ලඝු ලේඛිකාවන් විදිහට වැඩ කරන්නේ. ඒ වගේම උසාවිවල සහතික පිටපත් ගන්න එක ගත්තොත් එහෙම සමහර මාස 3-4 යනවා. හැබැයි සමහර නඩු ඩිස්මිස් කරලා තියෙනවා සහතික පිටපත දාලා නැහැ කියලා. ඉතින් ඒ වගේ ප්‍රායෝගික විශාල ගැටලු රාශියක් තියෙනවා. ඒ වගේම විනිසුරන්ට, ඒ වගේම කාර්ය මණ්ඩල වලට යුක්තිය පසින්දලීම පිළිබඳ හැඟීමක් නැර සාගර මැතිතුමා කිව්වා වගේ මේ විනිසුරන් බඳවා ගැනීමේදී අර සෙන්ස් ඔෆ් ජස්ටිස් කියන එක, එහෙම නැත්නම් ඒ හැඟීම, යුක්තිය පිළිබඳ හැඟීම දැනීම තියෙන මිනිස්සුන්ව පත් කරන්න ඕන මේවට. එහෙම නැතුව සමහර ඉහළ අධිකරණ වලට, එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ අධිකරණ දක්වා යනවා. අවුරුදු 25-30ක් ඉඳහපස්සේ ජේෂ්ඨත්වයෙන් යනවා. එහෙම ජේෂ්ඨත්වයෙන් ඉහළට යනවට වඩා ඒ කියන්නේ ඔටෝමැටික් ප්‍රොමෝෂන් නෙමෙයි අවශ්‍ය. ඔටෝමැටික් ප්‍රොමෝෂන් වැඩක් නැහැ. අර සිංගප්පූරුව අද දියුණු වුණේ කොහමද? එමණට මේ කලාපය අද දියුණු වෙන්නේ කොහමද? අද අපිට ලොකු තරගාරිත්වයක් දෙන අපිට වඩා පහළ දර්ශකවල, විශේෂම ව්‍යාපාර පහසුකම් කිරීම දර්ශකේ පහළ හිටපු රටවල අද උඩට අවිලා තියෙන ප්‍රධාන හේතුවක් තමයි තමන්ද රැඩිකල්, ඒ වගේම විවිධ අත්හදා බැලීම් කරන්නේ නැතුව ඉතාමත්ම කඩිනම් ප්‍රතිසංස්කරණ හඳුනාල දීලා තියෙන රටවල් වලින් මේ නීතිය සම්බන්ධයෙන්. එතකොට අර ඔටෝමැටික් ප්‍රොමෝෂන් වලින් ගිහිල්ලා ඒ නඩු අහන විනිසුරන්ට වඩා කාර්යක්ෂමතාවය, දක්ෂතාවය, ඒ වගේම නිපුණතාවය මත අපි යම්කිසි ක්‍රමවේදයක් හදා ගන්න ඕන මේ විනිසුරන් බඳවා ගැනීම සම්බන්ධයෙන්. ඒක හැබැයි විනිසුරන්ට පමණක් නෙවෙයි, රජයේ නිලධාරීන්ට, ඒ වගේම ඇමතිවරුන්ටත් ඒක ඕන. මොකද අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ හිටියා කියලා පම්පෝරි ගැහුවට වැඩක් නැහැ. වැඩ බැරි ඇමතිවරු අපි දැක්කා මේ 9 වෙනි පාර්ලිමේන්තුවේ දක්වාම හිටියා. ඉතින් ඒවැ ප්‍රතිඵලත් අපි මේ භුක්ති විඳිනවා. ඉතින් ඒක නිසා මේ කාර්ය සාධනයක් අමාත්‍යවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට, විනිසුරුවන්ට සහ විධායක බලතල ක්‍රියාත්මක කරන සෑම කෙනෙකුටම අනිවාර්යෙන් අපි අඳුනලා දී යුතුයි. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් මේ අපේ පත් කරන තේරීම් කාරක සභාවේදී අපි ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්න කියලා මේ විශේෂයෙන් පාර්ලිමේන්තුවේ ඉල්ලා සිටිනවා. ඒ වගේම ගොඩක් වෙලාවට පෞගී කාලේ අපි දැක්ක දෙයක් තමයි මේ නවීන තාක්ෂණයට උසාවිය බයයි. දැන් සමහර වෙලාවට නවීන තාක්ෂණ ඩිජිටල් කරන අඳුනලා දෙන්න හැදුවා. ඒ වගේම රෙකෝඩ් කරලා ප්‍රොසීඩින්ස් ගන්න අපි ක්‍රමවේද හඳුන්වලා හැදුවා. හැබැයි උසාවිය ඇතුළෙම අධිකරණ නිලධාරීන් මේවට විරුද්ධ වුණා. මොකද සමහර වෙලාවට ඒ තමන් ඒ සමහර කරන කියන දේවල් රෙකෝඩ් වුණාන් පස්සේ ඒ බයකුත් සමහර වෙලාවට ඇතැම් අධිකරණ නිලධාරීන්ට, ඇතැම් විනිසුරුවන්ට, මේක මම සමස්තයක් විදිහට සිළු දෙනාටම කියන කතාවක් නෙවෙයි, අර ප්‍රියන්ත ජයවර්ධන මෙතුමා කිව්වා වගේ සමහර පිරිසක් ඉන්නවා තමන් කරන්නේ මොනවද, තමන් අධිකරණයේ වැඩ කරන්නේ කොහොමද කියලා අගම් මුලක් නැති විනිසුරු පිරිසකුත් ඉන්නවා. ඒ අයගෙන විශාල හානියක් මේ සමාජයට, රටට, ආර්ථිකයට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අද තව කාරණාවක් තමයි මේ මූණ බලලා නඩු තීන්දුව දෙන කණ්ඩායමකුත් ඉන්නවා. උසාවියට ගියාම සමහර තමන්ට මේ අකමැති පිරිස ඉන්නෝ නම් ඒ මූණ බලලා නඩු තීන්දුව දෙන පිරිසකුත් මේ අධිකරණ නිලධාරීන් නිසා විනිසුරන් ඉන්නේ. ඒක නිසා අපි මෙන්න මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ තේරීම් කාර්ය සභාවට ඉදිරියේදී කරුණු ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද ලෝකයේම මේ නඩු උසාවි වල ගොඩ ගැහෙන එකට විශේෂයෙන්ම හඳුනන දීපු කාරණා තමයි සමතකරණය. මේ ඕන නඩුවයි එපා නඩුවයි ඔක්කොම නඩු ටික ගිහින් දැම්මන් පසු අධිකරණයට අපි දොස් කියලා වැඩකුත් නැහැ නඩු ප්‍රමාද වෙනවා කියලා. ඒක නිසා විශේෂයෙන්ම අද දියුණු රටවල් වල සිවිල් අධිකරණයට ඉදිරිපත් කරන සියලුම නඩු ඒ අධිකරණයේ ක්‍රියාත්මක අධිකරණ ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා මීඩියේෂන් එකකට එම නැත්තම් සමතකරණයකට ඉදිරිපත් කිරීමට කටයුතු කළ තියෙනවා. ඒ එහෙම සමතකරණයකට ඉදිරිපත් කරාට පස්සේ බොහෝ ප්‍රශ්න සමතකරණය විසඳ ගන්න පුළුවන්. හැබැයි සමතකර අද අධිකරණ විශේෂයෙන්ම ලංකාවේ බොහෝ නීතිඥයෝ පවා අද ඉදිරිපත් කරන කරුණක් තමයි තමන්ගේ සමහර කාරණා පිළිබඳ සමතකරණයක් කරන්න පුළුවන් කාරණා සම්බන්ධයෙන් අධිකරණයේ වැඩපිළිවෙලක් නැහැ කියලා. විශේෂයෙන්ම දිසා අධිකරණ ඉදිරිපත් කරන සමහර කාරණා සම්බන්ධයෙන් ට්‍රයල් එක පටන් ගන්න ඉස්සෙල්ලා සමතකරණයට යොමු කරන ක්‍රමවේදයක් නැති. එහෙම අපිට සමතකරණය පිළිබඳ ක්‍රමවේදයක් අපිට හඳුන්වලා දෙන්න පුළුවන් නම් සියලුම නඩු සම්බන්ධයෙන් ඇත්තරම මේ උසාවිවල දෙන නඩු වලින් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් අයින් කරන්න පුළුවන්. මොකද අද එක්සත් ජනපදයේ වගේම යුරෝපයේ බොහෝ රටවල් ඉතා සාර්ථකව සංවර්ධනය ඉලක්ක කරා ගෙනියන්න ප්‍රධාන හේතුවක් වුණා. මොකද අර කිව්වා වගේ වාණිජ මහා අධිකරණවල එමත් විවිධ වාණිජ කටයුතු සම්බන්ධයෙන් ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් අද මිනිස්සු රස්සියාදුවල සමහරවිට මේ රටට අද ආයෝජක එන්නේ නැති මට්ටමකට අපේ රේටින් එක බහින්න ප්‍රධාන හේතුවක් තමයි මේ බේරුම් කරන නිසා සමතකරණය පිළිබඳ එමත් කඩිනම් ප්‍රතිචාර ගන්න බැරි වීම. මොකද විශාල ආයෝජනයක් කරා ඩොලර් බිලියනයක් කරා මේ රටට එන මිනිහා ප්‍රශ්නයක් ඇති වුණාන් පස්සේ මාස ගණනක් ඉන්නේ නැහැ. උදාහරණයක් විදිහට කේබල් කාර් ප්‍රොජෙක්ට් එකක් ආව 2020 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි වනජීවී දෙපාර්තමේන්තුවයි සංචාර මණ්ඩලය අතර තවම ඒ ප්‍රශ්නේ විසඳ ගන්න බැරුව මම හිතනවා දැන් විසඳලා ඇති කියලා. හැබැයි කේබල් කාර් ප්‍රොජෙක්ට් එක ගෙනාවේ යුරෝ මිලියන 500ක විතර විශාල ආයෝජනයක්. හැබැයි අදටත් ඒ ආයෝජකයට බැරි වෙලා තියෙනවා තවන්ගේ ප්‍රශ්නේ විසඳ ගන්න. මේ වගේ රාජ්‍ය ආයතන කමැති නිසා මේ ප්‍රශ්න සමත කරලා එහෙම නැත්නම් බේරුම් කරන එක එහෙම නැත්නම් තමන්ගේ ඒ ඇති වෙන ව්‍යාපාර ගැටලු විසඳ ගන්න ක්‍රමවේද හරියට අපි හදලා නැති නිසා. ඒක නිසා කොච්චර වාණිජ මහා අධිකරණ හැදුවත් කොච්චර වැඩපිළිවෙළ හැදුවත් වැඩක් නැහැ. මේ සම්බන්ධයෙන් අපි යම්කිසි නියාමනයක් ප්‍රමිතියක් ජාත්‍යන්තරව පිළිගන්න ක්‍රමවේදයක් අඳුනලා දෙන්නේ නැතුව එහෙම නැතුව අපි තවදුරටත් බිල්ඩින් හදලා තවදුරටත් මිනිස්සු මේ රස්සාවට ගත්තත් අර වාණිජ මහා අධිකරණ වෙච්ච වැඩේ තමයි අවසානේ වෙන්නේ. ඒ වගේම තමයි අද අපිට අර විශේෂයෙන්ම නීතිඥවරු ඉල්ලා සිටින අර ප්ලැට්ෆෝම් එකක් ඩිවලොප් කරන්න පුළුවන් නම් සමතකරණය පිළිබඳ ඒක ඉතාමත් වැදගත් වෙනවනේ. එතකොට අපිට ඕන නඩු මොනවද ඕන නැති නඩු මොනවද කියලා අඳුනගෙන වේල පහෙන්ම ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන්. ඒ වගේම අර මම කලින් කිව්වා වගේ අධිකරණ නිලධාරී මිනිසුරුවරුන්ට උසස් වීම දීමේදී එහෙම නැත්නම් ඒ බඳවා ගැනීම පටිපාටි පිළිබඳ ඉතාමත් අපහැදිලි තත්ත්වයක් තියෙනවා. මොකද හේතුව අපේ සාගර මැතිතුමා ඒ සම්බන්ධයෙන් උදාහරණ කීපයක් එකම මතු කරා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරුතුමන්ලා දක්වපු අදහස් කීපයක් ඉදිරිපත් කරා. ඒ අනුව අර මම කලින් කිව්වා වගේ ඔටෝමැටික් ප්‍රමෝෂන්ස් වෙනුවට දක්ෂතාවයේ නිපුණතාවයේ මත ඒ අයගේ උසස් වීම දෙන්න පුළුවන් නම් ඉතාමත් වැදගත් වෙනවා. මොකද නඩු තීන්දුව ගොඩක් ලිව්වට වැඩක් නැහැ. ලියපු නඩු තීන්දුව වලින් ගත ගන්නට පුළුවන් නඩු තීන්දුව 2යි 3යි නම් නඩු තීන්දුව 20ක් 30ක් ලිව්වා කියලා ඒක සුදුසුකමක් වෙන්නේ නැහැ උසස් වීම දෙන්න. මොකද අද වැරදි නීති සිද්ධාන්ත මත සමහර විනිශ්චයකරුවන් දෙන නඩු තීන්දුව විවේචනය කරන්නත් අවස්ථාවක් දෙන්නවා. මොකද සමහර අපි මම දන්න නඩු තීන්දුව කීපයක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීලා තියෙනවා සමහර නඩු තීන්දුව. ඒ වගේ මහා අධිකරණ වලින් දීලා තියෙනවා. මේ ලෝකේ කොහෙවත් නැති නීති සිද්ධාන්ත තමයි ඒ දාලා තියෙන්නේ. එතකොට සමහර විනිශ්චයකාරවරුන් ඒගොල්ලන්ට ඕන නිකන් මනෝලෝක වල තියෙන සමහර මේ අදහස් අරගෙන නඩු තීන්දුව ලියපු ඒවා තියෙනවා. මම මේ සමස්ත අධිකරණයට අපහාසයක් කරනව නෙමෙයි. මම වගකීමෙන් කියන්නේ ඒ වගේ නඩු තීන්දුව මම තේරීම් කාරක සභාවට අරගෙන ආවිලා පෙන්වන්න මේ නඩු තීන්දුව වල මොකද්ද මේ ලෝකේ තියෙන නීති සිද්ධාන්තය කියලා ඒ නඩු තීන්දුව දෙන්න බාධක වෙච්ච. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මෙන්න මේ වගේන අපි කතා කරන්න ඕනේ. එහෙම කතා කරලා මේවට විසඳුම් ලබා ගන්න ඕනේ. ඒ වගේම ඉතමන්න අර මම කලින් කිව්වා වගේ හැංගීම් බර නඩු තීන්දුව දෙනවා සමහර වෙලාවට. විනිශ්චයකාරවරුන්ට එහෙම හැංගීම් බරව නඩු තීන්දුව දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අවශ්‍ය කඩිනමෙන් නීති සිද්ධාන්ත අනුව නඩු තීන්දුව දබා දෙන්න. ඒ වගේ මම නීතිච්ච සංගමයට ඉල්ලා සිටිනවා. පහුගිය කාලේ අපි දැක්කා නීතිච්ච සංගමයේ ඇතැම් පුද්ගලයෝ නීතිඥ වෘත්තියට නොගැලපෙන අයුරෙන් හැසිරුණා. නමුත් අපි මෙවර නීතිඥ සංගමයේ සභාපතිතුමා ප්‍රධාන ඒ උසස් වෘත්තීය මට්ටමේ සියලුම නීතිඥ වරුන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ වෘත්තියම දායකත්වය ලබා දෙන්න. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මගේ පීඩන මේ තේරීම් කාරක සභාවට සම්බන්ධ වෙලා අපිට මේ වැඩ කටයුතු කඩිනම් කර ගැනීමට නීති කාරණා කඩිනමින් කර ගැනීමට අවශ්‍ය සහයෝග ලබා දෙන්න කියලා. මොකද අපි දැක්කා අපරාධකාරයන් චූදිතයින්ට අධිකරණයේ මල් මාලා දාලා උම්ම දීලා පිළි අරගෙන අද වෙනකොට රටේ නීති මූල නීතිය බරපතල ලෙස කඩාවැටෙන සැලැස්වීම පසුගිය වසරේ අපි දැක්කා. ඒ වගේම එහෙම පොළඹවපු සමහර අසරණ මිනිස්සු ඒ විදිහට බලාපොරොත්තු දීලා නීතිය කඩන්න බලාපොරොත්තු දීපු මිනිස්සු අද අධිකරණ වලට යනවා. අද අධිකරණ වල විශාල නඩු ප්‍රමාණයක් ඒ නිසා ගොඩ ගැහිලා තියෙනවා. හැබැයි කවුරුත් අය ඒ දිහා දැන් බලන්නේ නැහැ. ඒක නිසා මේ ගැන විශේෂයෙන්ම මම මේ ගරු සභාවේ අවධානය යොමු කරන. ඒ වගේම අපරාධ නඩු සම්බන්ධෙනුත් ඒ වගේම තමයි විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාණවත් පහසුකම් ඒ වගේම නිලධාරීන් අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට නඩුව පවරන්න අවුරුදු 4ක් 5ක් වගේ කාලයක් ගත වෙනවා උපදේශය දෙන්න. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට උපදෙස් දෙන්න මාස 9ක් 10ක් යනවා. ඒ වගේම අද බන්ධනාගාරවල අනවශ්‍ය තදබදයක් තියෙනවා. රුපියල් 5000 දඩේ ගෙවා ගන්න බැරි මිනිහා මාස 3ක් බන්ධනාගාරගත කරලා තියෙනවා. දඩේ ගෙවා ගන්න බැරුව හැබැයි රුපියල් 50000ක් විතර රජයට වියදම යනවා 5000 වෙනුවට. ඉතින් මේවා සලකලා බලලා හොයලා බලලා කඩිනම් පිළිතුරු මේවට අපි වහාම ලබා දිය යුතුයි. ඒ වගේම අනවශ්‍ය නඩු වලින් මේ නඩු පිරීම සහ අවශ්‍ය නඩු වලට හරි උත්තර ලබා ගැනීම ප්‍රමාද වීම කියන ගැටලුව निराකරණය කර ගැනීම මම පොඩි උදාහරණයක් දෙන්නම්. 2002 ජනවාරි මාසේ ඒෂියන් එක්ස්ප්‍රෙස් ලිමිටඩ් එදිරිව මිනෙට් සිල්වා පදනම නඩුවක් දැම්මා රුපියල් මිලියන එක වන්දිය සම්බන්ධ. මිනෙට් සිල්වා කියන්නේ ඉතාම කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පිනියක් ආකිටෙක් කෙනෙක්. ඒ සම්බන්ධයෙන් පොතක් මුද්‍රණය සම්බන්ධව ගැටලුව ආවේ 2002 ජනවාරි දාපු නඩුවට. නඩු තීන්දුව හම්බුනේ 2022 දෙසැම්බර් 16 අවුරුදු 21කට පස්සේ තමයි රුපියල් මිලියන එක වන්දිය සම්බන්ධයෙන් නඩු තීන්දුව හම්බුනේ. ඒ වගේම වසර අවුරුදු 30දී දික්කසාද වුණු මිනිස්සයට අවුරුදු 45දී තීන්දුව දීලා වැඩක් නැහැ. ඒතර කසාදේ වඳින කාලෙත් නැහැ. දරුවෝ හදා ගන්න කාලයකුත් නැහැ. ඉතින් ඒක නිසා මෙන්න මේ කාරණා අපි ප්‍රායෝගික කාරණා විශේෂයෙන්ම බලලා රටේ ආර්ථිකයට ඒ වගේම ජාතික ආරක්ෂාවට සාමාන්‍ය ජන ජීවිතය වඩාත් පහසු වෙන ඒ වගේ ලෝකේ තරගකාරීත්වයත් එක්ක මුහුණ දෙන්න පුළුවන් විදියට අපි මේ නීතිය හරියට කඩිනමින් නීති කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය ඒ කටයුතු සම්පාදනය කිරීමට සාගර කාර්ය සමිතිතුමා යෝජනා කළ මෙම මේ යෝජනාව ස්ථිර කරන අතරම ඒ සඳහා තේරීම් කාරක සභාව කඩිනමින්පත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස මම ගෞරව සභාවට ඉල්ලා සිටින බොහෝ ස්තුතියි.